දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. ඊතං සන්තං ඊතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නිවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 31 වන දේශනයයි මේ. නිර්වාණගාමී මධ්‍යම ප්‍රතිපදාවේ යම් යම් සියුම් ලක්ෂණ වටහා ගැනීමට සලායතන විභංග, ඕඝතරණ, ඊතකසංඨාන, මාගන්ධිය, රතවිනීත වැනි සූත්‍ර ඊවර දේශනයේදී අපට උපකාර වුණා. පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයට එකඟ වන ප්‍රායෝගික සාපේක්ෂක මූල ධර්ම බොහෝ දුරට ඒ සූත්‍රවලින් මතු කරගන්න පුළුවන් බවත් අපට පැහැදිලි වුණා. ඒ වගේම මේ නිර්වාණගාමී වැඩපිළිවෙල එකතු කර ගොඩගසා ගැනීමක්, කරගසා ගැනීමක් නොව ක්‍රමක්‍රමයෙන් තුනී කර ගනිමින්, සියුම් කර ගනිමින්, ගෙවා දමමින් ආත්ම ආත්මීය ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ප්‍රයත්නයක් පමණක් බවත් අපට පෙනිගියා. බුදුරජාණන් වහන්සේ මෙදුම් සංගියේ අලගද්දූපම සූත්‍රයේදී තමන් වහන්සේ දේශනා කළ ධර්මය පහුරකට උපමාකට වදාළේ අර සාපේක්ෂක ප්‍රායෝගික මූල ධර්ම මතු කර දැක්වීමටයි. මේ උපමාව අපි මේ දේශනා පිළේ කීප වරක්ම කෙටියෙන් සඳහන් කළා. නමුත් මේ අවස්ථාවේදී ටිකක් විස්තර සහිතවම එළියට ගන්න බලමු. ඒ උපමා කතාව ඉදිරිපත් කිරීමට බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සංඝයා වහන්සේලා ආමන්ත්‍රණය කරලා ප්‍රකාශ කළේ මෙන්න මේ වාක්‍යය. කුල්ලූපමං බෝ භික්ඛවේ ධම්මං දේශිසාමි නිත්තරණත්ථාය නෝඝණත්ථාය. මහණෙනි, තෙරවීම පිණිස මිස ග්‍රහණීය පිණිස නොවන පහුරකට උපමා කොට මම නුඹලාට ධර්මය දේශනා කරන්නේ. එහෙම ප්‍රකාශ කරලා ඊළඟට උපමා කතාව දක්වනවා. යම් කිසි පුරුෂයෙක් කිසියම් දුර ගමනක් යාමට සූදානම් වෙලා යන අතරේ ලොකු දිය කඩක් ළඟට පැමිණෙනවා. ගඟක් වගේ තැනක් වෙන්න ඕනේ. ඊතර වීමට නැවක්වත් පාලමක්වත් නැහැ. ඉතින් මේ මිනිසයා මෙතර බිය සහිත සැක සහිත නිසා, ඊතර ආරක්ෂා සහිත බිය රහිත නිසා ඊතරට යාම සඳහා තනකොළ, ලී කැබලි, අතු ඉත්‍යාදීගෙන ඒ වයින් පහුරක් තනාගෙන අත්පා පිහිට කරගෙන යම් කිසි උත්සාහයක් දරලා ඊතර වෙනවා. ඊතර වෙලා ඊතරට ගියාට පස්සේ මේ පහුර මට බොහොම උපකාර වුණා. මේකට ප්‍රතිපකාර කරන්න ඕන කියලා මේ පහුර හිසේ තබාගෙන හරි කරගහගෙන හරි දැන් මා යන්න ඕන කියලා කල්පනා කළොත් මහණෙනි, මේ පුද්ගලයා පහුර පිළිබඳව ක්‍රියා කරන හැටි හරිද කියලා බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම විමසනවා. එතකොට සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා ඒක නොවේ කළ යුත්තේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඇත්ත වශයෙන් කළ යුත්තේ නම් මෙන්න මේකයි. ඒ පහුර ගොඩට ඇදලා දමන, එහෙම නැත්නම් දීේ පහ කරලා ඇරලා තමයි යා යුතු මාර්ගය යන්නේ එකයි කියලා ප්‍රකාශ කරලා, ඒව මේව කුහු භික්ඛවේ කුල්ලූපමෝ මයා ධම්මෝ දේශිතෝ නිත්තරණත්ථායනෝ ඝණත්ථාය කුලූපමං බෝ භික්ඛවේ ධම්මං දේශිතං ආජානන්තේ ධම්මාපි වෝ භාතබ්බ පගේවා ධම්මා. කියලා ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඒ උපමා කතාව කුළු ගන්නමි. මේ පාඨයේ අදහස අරුපමාව අනුව එසේම මහණෙනි, මම එතෙරෙමු පිණිස ග්‍රහණය පිණිස නොවන අන්දමින් පෞරකට උපමා කොට මේ ධර්මයෙන් ඔබලාට දේශනා කර තියෙනවා. ඒ ධර්මයේ එසේ එතෙරෙමු පිණිස මිස ග්‍රහණය පිණිස නොවන ආකාරයට දේශනා කරන ලද බව මැනවින් දන්නා වුණු බලා විසින්, තේරුම් ගත්තා වුණු බලා විසින් අධර්මයන් පමණක් නොව ධර්මයෝ දත්හළ යුත්තාහුය. අධර්මය පමණක් නොවේ ධර්මයනුත් අත් හැර දෙම යුතුයි කියලා ඔය විදිහට ඒ උපමා කතාව උන්වහන්සේ අවසන් කරනවා. එතකොට මේ පහුරු උපමාවේ බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ අපි කලින් සඳහන් කළ ප්‍රායෝගික සාපේක්ෂ අර්ථයමයි මෙතන අර පුද්ගලයා පහුරක් තනාගෙන සෝත්සාහයෙන් පහුරක් තනාගෙන ඉතර වෙලා ඒක කර ගහගෙන යන්නේ නැහැ, ඒක අල්ලගන්නේ නැහැ. එනුත් අපට පේනවා අපි කලින් නොයෙකුත් සූත්‍රවලින් ඉදිරිපත් කළ ආකාරයට, සලායතන විභංගාදී සූත්‍රවලින් පෙන්වූ ආකාරයට ඉතර වීම සඳහා මිසක් අල්ලා ගැනීමට දෙයක් නැහැ මෙතන. ඒක නිසාද උපාදානය වෙනුවට අනුපාදානය, සම්මයතාව වෙනුවට අසම්මයතාවත්, උපදී වෙනුවට නිරුපදි තත්ත්වයක් මේ ශාසන බ්‍රහ්මචර්යාවේ මේ ප්‍රතිපදාවේ පරමාර්ථය වන නිසා. එතකොට මේ උපමාව කොයිතරම් වැදගත්ද කියතොත්, බුදුරජාණන් වහන්සේ මහා තණ්හා සංඛේ සූත්‍රයේදී සංඝයා වහන්සේලාට මේ උපමා කතා මතක් කර දෙනවා. ඉමං චේතුම් හේ භික්ඛවේ දිට්ඨින් එවං පරිසුද්ධං එවං පරියෝදාතං අල්ලියේත කේලායේත ධනායේත මමායේත අපිනුතුම් හේ භික්ඛවේ කුල්ලෝපමං ධම්මං දේශිතං ආජානීයාත නිත්තරණත්ථාය නෝගහනත්ථායාති නෝහෙතං භක්ති. ඒ සංඝයා වහන්සේලාගෙන් විමසනවා, ඉතින් මහණෙනි නුඹලා මේ සහ පරිසුද්ධ වූ, මේ සහ පවිත්‍ර වූ, මේ දෘෂ්ටිහි යලෙන්නාහුනම්, මේට ලොල්වන්නාහුනම්, මේ ධනයක් කොට සලකන්නාහුනම්, මේ මගේ කොට මම ආයනෙන් සලකන්නාහුනම්, මෙම ධර්මයේ පෙරවීම පිණිස මිස ග්‍රහණය පිණිස නොවන පහුරකට උපමා කොට දේශනා කරන ලද කාරණේ නුඹලා හරියට තේරුම් ගත්තා වන්නාහුද නැත ස්වාමීන් කියලා සංඝයා වහන්සේලා ප්‍රකාශ කරා. ඒ කියන්නේ ඒ විදිහට අල්ලගත්තොත් ලොල් වුණොත් ඒක ඒ උපමාව තේරුම් නොගත්ත බවයි ඒ සංඝයා වහන්සේ ඒ විදිහට පිළිගත්තා. ඉතින් මේනොත් අපට පේනවා සාපේක්ෂක මූල ධර්මයේ මත මේ මුළු මහත් ප්‍රතිපදාව රඳා පවතින බව. එකතු කර ගොඩ ගසා ගැනීම, කරකසා ගැනීමක් වෙනුවට මෙතන තියෙන්නේ මේ ප්‍රතිපදාවේ තියෙන්නේ එකිනෙකට සාපේක්ෂක වශයෙන් සම්බන්ධ වී ඇති ධර්ම පරම්පරාව තමන්ගේ సంతානය තුල ක්‍රියාත්මක කිරීම. අර රතවිනිත උපමාවට අනුව එකකින් එකකට, එයින් තවත් එකකට උපකාර ලබාගෙන ඉදිරියට තල්ලු වී යාමක් මේකේ තියෙන්නේ. මෙන්න මේ ඉදිරියට තල්ලු වී යන ස්වභාවය තුලින් අපට දකින්න පුළුවනි ධර්මයේ ඕපනායක ගුණය. මේ ඕපනායක කියන වචනය සමහර විට ටිකක් තේරුම් ගැනීමට අපහසු වචනයක් බවට පත් වෙලා තියෙනවා. නොඑක ආකාරයේ අර්ථ විවරණ නිසා. නමුත් මේ වචනේ තේරුම් ගැනීමට උපකාර වන එක්තරා පාඨයක් අපට හමු වෙනවා සංයුත්ත නිකායේ මහාවග්ගයේ බොජ්ජංග සංයුත්තිය. උදායි ස්වාමීන් වහන්සේ සමන් වහන්සේ ආර්ය මාර්ගය ලබාගත් බව බුදුරජාන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනකොට මෙන්න මෙහෙම වාක්‍ය පාවිච්චි කරනවා. ධම්මෝච මේ භන්තේ අභිසමිතෝ මග්ගෝච පටිලද්දෝ යෝ මේ භාවිතෝ බහුලීකතෝ තථා තථා විහරන්තං තතත්තාය උපනිස්සති. ස්වාමීනි, මා විසින් ධර්මය අවබෝධ කරගන්නා ලදී, මාර්ගයද ලබා ගන්නා ලදී, යම් මේ මාර්ගයක් භාවිතා කරන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරන ලද්දේ, තථා තථා විහරන්තං තතත්තාය උපනිස්සති. ඒක සාමාන්‍ය වාචාර්ථය වශයෙන් ගත්තොත් එසේ එසේ වෙසෙන්නකු එසේ තත්වයටම පමුණුවලන්නේ. ඒ කියන්නේ යම් යම් ආකාරයෙන් විහරණය කරනවා නම් ඒ தත්ත්වයට ඉබේම පැමිණෙනවා. මුතු කෙනෙක් තල්ලු කරන්න ඕනේ නැහැ. මේන් අපට පේනවා මේ ඕපනයික කියන වචනෙන් ඒ කාරණයයි හැඟෙන්නේ. මේ ඕපනයික ගුණ දැක්වෙන, වඩාත් හොඳට විදා දක්වන වටිනා සූත්‍රයක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ දකින්න ලැබෙනවා. චේතනාකරණීය සූත්‍රය නම්. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විමුක්ති දර්ශනීන්ම කෙලවර වෙන දීර්ඝ ධර්ම පරම්පරාවක් ධර්ම සමූහයක්ම සාපේක්ෂක වශයෙන් එකිනෙකට සියුම් මන්දමින් සම්බන්ධ වෙලා තිබෙන ආකාරය ප්‍රකාශ කරනවා. ඒ දීර්ඝ සූත්‍ර දේශනාවෙන් අපි නිදසුන් වශයෙන් කොටසක් විතරක් ඉදිරිපත් කරමු. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා, සීලවතු භික්ඛවේ සීල සම්පන්නස්ස නචේතනාය කරණීයං අවිප්පටිසාරෝමේ උප්පජ්ජතුති. ධම්මතායේ සහ භික්ඛවේ සං සීලවතු සීල සම්පන්නස්ස අවිප්පටිසාරෝ උප්පජ්ජති. අවිප්පටිසාරස භික්ඛවේ නචේතනාය කරණීයං පාමුජ්ජං මේ උප්පජ්ජතුති. ධම්මතායේ සහ භික්ඛවේ යං අවිප්පටිසාරස්ස පාමුජ්ජං උප්පජ්ජති. පාමුජ්ජස භික්ඛවේ නචේතනාය කරණීයං පීතිමේ උප්පජ්ජතුති. ධම්මතායේ සහ භික්ඛවේ යං පමුදිතස්ස පීති උප්පජ්ජති. ඊටිකේ අදහස, මහණෙනි, සිල්වත් වූ සීල සම්පන්න වූ ඔහුට මා තුල විපිලිසර නැති බව, පසුතැවිලි නැති බව උපදීවායි අමුතුවෙන් චේතනා වශයෙන් කළ යුත්තක් නැත. මහණෙනි, සිල්වත් වූ සීල සම්පන්න වූ ඔහුට විපිලිසර නැති බව උපදීය යන මේ ධර්මතාවම. මහණෙනි, විපිලිසර නැත්තහුට ප්‍රමෝදයේ මා තුල උපදීවායි අමුතුවෙන් චේතනා වශයෙන් කළ යුත්තක් නැත. විපිලිසර නැත්තහු තුල ප්‍රමෝදය ඇති වේ යන මෙම ධර්මතාවමයි. මහණෙනි, ප්‍රමෝදය ඇත්තහුට මා තුල ප්‍රීතිය උපදීවායි චේතනා වශයෙන් කළ යුත්තක් නැත. ප්‍රමෝදය ඇත්තහුට ප්‍රීතිය උපදී යන මේ ධර්මතාවමයි. ඔන්න ඔය විදිහට ඊතාන් සිවුම් මන්දමින් හරියට නිරායාසයෙන් සිද්ධ වෙන ක්‍රියාපටිපාටියක් වගේ විමුක්ති ඥාන දර්ශනය දක්වා වූ දීර්ඝ ධර්ම පරම්පරාව බුදුරජාණන් වහන්සේ පුදුමන් දෙමට මේ ධර්මයේ ඕපනයික ගුණ පෙන්නුම් කරමින් දේශනා කරමින්, ඒ දේශනාව කුළුගන්වමින් ප්‍රකාශ කරන පාඨය ඒ ඕපනයික ගුණය ඔප්නංවා පෙන්වන විදිහේ පාඨය. ඉතිඛෝ භික්ඛවේ ධම්මාව ධම්මේ අපිසන්දෙන්ති, ධම්මාව ධම්මේ පරිපූර්යෙන්ති, අපාරා පාරංගමනාය. මෙසේ මහණෙනි, මෙතරින් එතරට යෑමට, මෙතරින් එතරට යෑමෙහිලා ධර්ම යෝම ධර්මයන් මෙතට ගලාය, ධර්ම යෝම ධර්මයන් පරිපූර්ණ කර. එතකොට මේ ධර්මයන්ටම අයිති වැඩක් මේක, මමෙක් වගේ කියලා දෙයක් නැහැ මෙතන. මේ ධර්මයේ තුලම තියෙනවා. එතකොට මේ ඉදිරියට තල්ලු කරන ස්වභාවය, නිවන් කරා ගෙන යන තල්ලුව ධර්මයේ තුලින්ම ලබා ගත හැකි බවයි මින් පේන්නේ. මේ ඕපනයික යන වචනය පමණක් නොවේ, මේ ධර්මයේ හැඳින්වීමට යෙදෙන ගුණ පද 10ම ඉතාමත් මාර්ථාන්විත. ඒ අර්ථාන්විත වගේම ඒවා එකිනෙකට සමීප වූ අර්ථ ධනවන පද සමූහයක්, එකිනෙකට සමීප වූ අර්ථ සමූහයක් ප්‍රකාශ කරනවා. අන්න ඒක නිසා තමයි අර සූත්‍ර ප්‍රදේශවල සමහර විට එක පදයක් විවරණය කරන යම් කිසි සූත්‍රයක අනිත් පද සමූහයක් ඒකම ඇඳලා දක්වන්නේ. සමහර තැන්වල ප්‍රශ්නකරු සමහර විට සන්දිට්ඨික යන වචනේ තේරුම අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලම ස්වාක්ඛාතයෙන් පටන්ගෙන සම්පූර්ණ ගුණ පද 6 ඉදිරිපත් කරනවා. මහා තණ්හා සංකේ සූත්‍ර වැනි සූත්‍රවල ඕපනයික පදයයි වැඩියෙන් විස්තර කරන්නේ. නමුත් එතෙන්දී බුදුරජාණන් වහන්සේ අර ගුණ පද 6 දක්වනවා. ඒ වයිකිනේකට සමීපාර්ථවත් නිසා. දැන් අපි බලමු මේවා සමීපාර්ථවත් වන හැටි. ස්වාක්ඛාත පදය සාමාන්‍යයෙන් මේක තෝරන්නේ පර්‍යාප්ති ධර්මයේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ විසින් මුලැඳ ව්‍යාපත් කොට අර්ථ ඥාන සම්පත්තියෙන් යුක්ත කොට අටහංග සමන්නාගත බ්‍රහ්මස්වරයන් දේශිත නිසා මේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලායි සාමාන්‍ය තෝරන්නේ. නමුත් මේ ස්වාක්ඛාත කියන පදේ නියමාර්ථය අපිට ගන්න තියෙන්නේ ප්‍රතිපත්තියට නැඹුරු කරලා. දුරක්ඛාත ධර්මයේ නැති සංදිටික ගුණයක් මෙන්න මේ ස්වාක්ඛාත ධර්මයේ තියෙනවා. අන්නේක නිසායි එකට ස්වාක්ඛාත ධර්මයේ කියලා කියන්නේ. දුරක්ඛාත ධර්මයේ ප්‍රතිඵල දැකිය හැක්කේ නැහැ. දකින්න බෑ. සමහර විට ඒක පරලෝකයේදී දකින්න පුළුවන් වෙන්නේ සම්ප්‍රායික වශයෙන්. මේ ස්වාක්ඛාත ධර්මයේ ප්‍රතිඵල සංදිට්ඨික. මෙලොවම ඇස් පනා පිට දිටු දැමීම දැකිය හැකි නිසායි ඒක නිසායි මේ ස්වාක්ඛාත කියන පදේ අර සම්දිට්ඨික පදයක් එක්ක සම්බන්ධ කරලා අපි තේරුම් කරගත්තා. මේ සම්දිට්ඨික කියන වචනේ අපි ටිකක් විස්තරව දක්වලා තියෙනවා කලින් දේශනාවකදී. සීය සේනාපති සම්බන්ධ කතාන්තරයක් ආශ්‍රයෙන් මේ අවස්ථාවේ අපි කෙටියෙන් සඳහන් කරතොත් මේ සම්දිට්ඨික වචනෙන් හැඟෙන්නේ දිතු දැමියෙහිදී මෙලව දීම දැන් දැන්ම ප්‍රතිපල දැකිය හැකි ස්වභාවය. තිත්තේව ධම්මේ කියන අදහස. ධර්මයේ බොහෝ තැන්වල නිවන ගැන සඳහන් වෙනකොට දිත්තේව ධම්මේ සයන් අභිඥා සච්චිකත්ව ආදී වශයෙන් දක්වන්නේ මේ සම්දිට්ඨික ගුණය මතු කර දීමට. එතකොට සම්ප්‍රායික වශයෙන් පරලෝක දීනව මෙලව දීම දිතු දැමියෙහිදීම දැන් දැන්ම ප්‍රතිපල දැකිය හැකි නිසා මේ ධර්මයේ සම්දිට්ඨික. ඊළඟට මෙන්න මේ සම්දිට්ඨික පදය අකාලික පදයට යාකරගත හැකි. මේ ධර්මයේ සම්දිට්ඨික නිසාම දිටු දැමීම ප්‍රතිඵල දැකිය හැකි නිසාම ඒක කාලික නොවේ අකාලික. කල්යව ප්‍රතිඵල එනකම් බලාපොරොත්තු වී සිටිය යුතු නැහැ. අපි මුල් දේශනාවලින් පොඩි උපමාවක් වගේ දැක්වුවා, නිදර්ශනයක් වශයෙන් මතක තබා ගන්න පහසු වෙන උපමාවක් දැක්වුවා. මේ කාලේ විභාගයකට පිළිතුරු ලියලා ප්‍රතිඵල එනකන් සැකසහිතව යම්කිසි කාලපරතරයක් ගෙවන්න වගේ එකක් නෙවෙයි. නිර්වාණ විභාගයට පිළිතුරු ලියනවත් එක්කම ප්‍රතිඵල එතන සහතිකයක් එතන. ඔන්න ඔය විදිහේ අර සම්දිට්ඨික බව නිසාම අකාලික ගුණයකුත් මේකේ තියෙනවා. කල්ණයම විපාක දෙන ස්වභාවය. නමුත් අවාසනාවකට වගේ මේ අකාලික කියන පදයටත් අතු ආයුගයේදී නොයෙකුත් විදිහේ ආගන්තුක අර්ථ ඇඳින්න පටන් ගත්තා. මේ අකාලික කියන පදය සදාකාලික කියලා තෝරන්න පටන් ගත්තා. කිසිසේත් මේ සූත්‍රවල අකාලික කියන පදය සදාකාලික කියලා ගන්න බෑ. ඒක හොඳට පැහැදිලි වෙනවා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සමිද්ධි සූත්‍රයේ. මේ සමිද්ධි ස්වාමීන් වහන්සේ දිනක් තපෝදාරාමේ පැන් පහසු වෙලා එලි මහණී ශරීරය ඉරාවෙන් බේලමින් සිටින අවස්ථාවේ එක්තරා දේවතාවෙක් භද්‍ර යෞවනයේ සිටි මේ සමිද්ධි ස්වාමීන් වහන්සේගේ ශරීර ශෝභාව දැකලා ධර්මානුකූල නොවන විදිහ අනුශාසනා කළා. මේ විදිහට භුංජ භික්කෝ මානුසිකේ කාමේ මා සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවි. මහණ මේ මිනිසෙන්ට ඇති කාම සම්පත් අනුභව කරන්න මේ සම්දිට්ඨික දේ අතහැරලා කාලිකව සිදුවන්න එපා. ඉතිදම්මික වශයෙන් මේ ජීවිතයේදීම පුළුවන් දේ අතහැරලා මේ කාලික කල්ගියාට පස්සේ පරලෝකයේදී ලබන්න පුළුවන් දේ ගැන උත්සාහ ගන්න එපා කියන එකයි ඒ අභිෝගී අදහස. එතකොට මේ සමිති ස්වාමීන් වහන්සේට දෙන පිළිතුර නොක්වාං ආවුසෝ සම්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාමි. කාලිකං ච ක්වාහං ආවුසෝ හිත්වා සම්දිට්ඨිකං අනුධාවාමි. කාලිකායි කාම අවුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාස ආදීනෝ එත්තභීයෝ. සම්දිට්ඨිකෝ අයං ධම්මෝ අකාලිකෝ ඒපසිකෝ ඕපනයිකෝ පච්චත්තං විද්ධබ්බෝ විඤ්ඤෝ. එමෙත්නි මම සම්දිට්ඨිකය අතහැරලා කාලිකේ ඔස්සේ දුවනව නොවේ, කාලිකය අතහැරලා සම්දිට්ඨිකේ ඔස්සේ දුවනව. මේ කාමයන් පංචකාම සම්පත්තිය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ කාලික හැටියට. බොහෝ දුක් උපායාස ආදීනව ගෙනදෙන දීර්ඝ කාලයක් තිස්සේ විපාක දෙන විදිය දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ කාමයන් පිළිබඳව ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක එහෙම නමුත් මේ ධර්මය සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනායිකයි, පච්චත්තං වේදිකබ්බ විඤ්ඤෝහි කියන ඔන්න ඔය ගුණ සමුදායෙන් යුක්ත. දැන් එතකොට ඒ අනුව අපට පේනවා අර සම්දිට්ඨික කියන පදයක් අකාලික කියන පදයක් එකිනෙකට සමීපාර්ථව. ඒක නිසා තමයි අර සම්දිට්ඨිකං හිත්වා කාලිකං කියන වචන දක්වලා තියෙන්නේ. එතන පරලොවදී ලැබෙනව නම් ඒක කාලිකයි. කලක් ගිහිල්ලා ඒක ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඒක තමන්ට දකින්නත් පුළුවන් දකින්ව කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්න බෑ. නමුත් අර සම්දිට්ඨික නම් දිට්ඨිව ධම්මේ නම් ඒ ගැන සැකයක් නැහැ. ඒක කාල පරතරයක් නැහැ. එතන අකාලිකයි. ඊළඟට මේ අකාලික කියන පදේ මේ ඊස්පස්සික කියන පදයටත් සම්බන්ධයි. කල්ණයම ප්‍රතිඵල දැකිය හැකි නම් එතන ඒව බලව කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. කැඳවීමක් අභියෝගයක් කරන්න පුළුවන් ඒව බලව කියලා. පරලොව ගිහිල්ලා කාලයකට පස්සේ දකින්න තියෙනවා නම් ඒකට කියන්නේ මෙන්න යව බලව කියලා. ගිහිල්ලා බලාගන්න කියලා. සම්ප්‍රායික නම් කාලික නම් කියන්නේ මෙන්න ගිහිල්ලා බලන්න කියලා. සම්දිත්තික අකාලික නිසාම ඒව බලව කියන්න පුළුවන්. මේ ඒව බලව කියන්නේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි ධර්මයම. ඒක නිසායි ඒක ධර්මයේම ගුණයක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ පස්සේක ගුණය ධර්මයටම අදාළ දෙයක්. ධර්මයටම ආධිනික වූ දෙයක්. මේ ධර්මයේ එක්තරා කැඳවීමක් කරනවා. අභියෝගයක් කරනවා. එන්න බලන්න කියලා. ඒ කැඳවීම, ඒ අභියෝගය පිළිගත්. ඒ නුව නැත්තම් විරින්. එදත්, අදත්, කවදත්. ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකි නිසා තමයි අවසාන වශයෙන් කියවෙන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නුව නැත්තම් විරින් තම තමන්ටම මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත හැකි වෙන්නේ අන්න අර ඒව බලව කියන ගුණය මේ ධර්මයේ තිබෙන නිසා. ඕ විදිහට බලනකොට අපිට පේනවා මේ ධර්මයේ ಗುಣහයම ආශ්‍රයෙන් මේ ධර්මයේ ඕපනයික ගුණය තවදුරටත් පැහැදිලි වෙනවා. තථා තථා විහෙරන්තං තතත්තාය උපනිස්සති. ඒ ආකාරයට වෙසෙන්නකු ඒ තත්වයටම පමුණු ආලන ස්වභාවය මේ ධර්මය තුල තිබෙන. මුදුරජාන් මහන්සී තමන් මහන්සී දේශනා කළ ධර්මයේ හැටියට අභිඥාවෙන් දැන දේශනා කළ ධර්මයේ හැටියට සමහර අවස්ථාවල දක්වන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයමයි. විශේෂයෙන්ම මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාම කළ ප්‍රකාශ කරන තස්මාත්‍ය භික්කවේ ඊතේමය ධම්මා අභිඥා දේශිතා තේවෝ සාදුකං ආසේවිතබ්බා භාවේ තබ්බා බහුලීකා තබ්බා යත ඉදං බ්‍රහ්මචරියං අධ්‍යනියං අස්ස චිරක්ඛිතං තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සාණං කතමේති භික්ඛවේ ධම්මා ඊමයා අභිඤ්ඤා දේසිතා සේයති ඉදං චත්තාරෝ සතිපට්ඨාන චත්තාරෝ සම්මප්පධාන චත්තාරෝ විද්ධිපාද පංචේන්ද්‍රියානි පංචබලානි සත්‍යබුද්ධංගා අරියෝ අට්ඨංගිකෝ මාකු. එබැවින් මහණෙනි මා විසින් අභිඥාවෙන් දැන දේශනා කරන ලද ධර්මයෝ වෙද්ද ඒවා නුඹලා විසින් මැනවින් ඉගෙන මැනවින් පුහුණු කළ යුතුයි, සේවනය කළ යුතුයි. එසේ සේවනය කිරීමෙන්, සේ පුරුදු කිරීමෙන් මේ ශාසන බ්‍රහ්මචර්යාව දීර්ඝ කාලයක් පවතිනු ඇත. එහෙම බොහෝ දෙනාගේ හිත සුව පිණිස, ඒ මිනිසුන්ගේ හිත සුව පිණිස වන්නේ. මා විසින් එසේ අභිඥාවෙන් දැන දේශනා කරන ලද ධර්මයෝ කවරහුද? සතර සතිපට්ඨාන, සතර සම්මප්පධාන, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්‍යබොද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මෙන්න මේ ධර්ම. මෙන්න මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම තුලින් අර ධර්මයේ ඕපනයික ගුණය එකිනෙකට සම්බන්ධ වී තියෙන අර සාපේක්ෂකව ප්‍රායෝගිකව ගැළපී තිබෙන මේ සම්බන්ධතාව අපට මතු කර ගන්න පුළුවන්. මතු කරගත යුතුවක් තිබෙනවා. මක් නිසාද? ඇත්ත වශයෙන් මේ කාලයේදී ධර්මයේ හැඳින්වීමේදී පරියත්තියට මුල් තැන දීලායි ධර්මය හඳුන්වන්නේ. යම්කිසි ග්‍රන්ථ සමූහයක් වශයෙන්. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී ඒ තරම් තීර්ණාත්මක වැදගත් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම හැඳින්වුවේ ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් ප්‍රතිපත්තියට මුල් තැන. මේක හරියට උපකරණ මල්ල සංඝයාට බාර කරලා යන්න වගේ. මේ බෝධිපාක්ෂික ධර්ම 37ම එක්තරා විදිහක උපකරණ මල්ලක් හැටියට හඳුන්වන්න පුළුවන්. මලු 7ක් ඇත්ත වශයෙන්. උපකරණ මලු 7කින් යුක්ත ධර්ම 37ක්. උපකරණ මලු 7කින් යුක්ත ධර්ම 37ක්. මේ උපකරණ මලු එකිනෙක ක්‍රමානුකූලව සමතාවකින් යුක්තව සකස් වෙලා තිබෙනවා. ගොනු වෙලා තිබෙනවා. අපි දැන් ඒව මතු කර ගන්න බලමු. පළමුවෙන්ම දක්වලා තියෙන්නේ සතර සතිපට්ඨාන. ඒක ආවට ගියාට නොවේ ක්‍රමානුකූලත්වයක් නිසා. ඒකට මුල් තැන හිමිවිය යුතු නිසා වෙන්න ඕනේ. චත්තාරෝ සතිපට්ඨාන. මේ සතිපට්ඨාන කියන වචනේ උගතුන් නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. විශේෂයෙන්ම සතිපට්ඨාන ගැන උනන්දුවක් ඇති මේ කාලේ පට්ඨාන කියන වචනයට සම්බන්ධ කරලා උපට්ඨාන කියන වචනයට සම්බන්ධ කරලා ඇත්ත වශයෙන්ම මෙතන ගත යුත්තේ පට්ඨාන කියන අදහස. සතිය පිහිටුවීම කියන අදහස. සතිය පිහිටුවීමේ ප්‍රතිඵලය තමයි උපට්ඨිත සති බව. එළඹ සිටි සීයේ ඇති බව. ඒක නිසා තමයි අර ඒ අන්දමින් සතිපට්ඨානය පුරුදු කළ තැනැත්තා පිළිබඳව කියවෙන්නේ උපට්ඨිත සති. උපට්ඨිත සති සායන් ධම්මෝ ආදී වශයෙන්. ඊළඟට මේ සතිපට්ඨානය කියන මේ ධර්ම සතරේ ඒ වායේ එක්තරා ක්‍රමානුකූලත්වයක් තිබෙනවා. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ඕලාරික අරමුණකින් පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් සිව් මරමුණේ සතිය පිහිටුවීමට අභ්‍යාසයක් ලබා දෙනවා. කය අරමුණු කරගෙන ඉතාම පහසු. ඒ කය අරමුණු කරගෙන ඒ සතිය පිහිටුවීමේ ප්‍රතිඵලය කුමක්ද? වේදනා පිළිබඳ වැඩි අවබෝධයක් ඇති වෙනවා. වඩාත් හොඳට වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට වේදනාවත් අරමුණු වෙනවා. මේ එක්තරා ක්‍රමානුකූලත්වයක් දෙකීමටයි. එක සතියක් භායානුපස්සනාව වඩලා ඊළඟ සතිය වේදනානුපස්සනාව කියලා ඒ විදිහේ ක්‍රමානුකූලත්වයක් නෙවෙයි මෙතන දක්වන්නේ. මේ වාර ධර්මතාවකින් සම්බන්ධ වී ඇති ආකාරය පෙන්වම් කිරීමටයි මේ විග්‍රහය කරන්නේ. එතකොට කායානුපස්සනාවේ සිට පුරුදු කළ පුද්ගලයාට වේදනාවත් හොඳින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. සැප වේදනා, දුක් වේදනා පමණක් නොවේ. අදුක්ඛ මසුඛ කියන මධ්‍යස්ථ වේදනාව පවා. සාමාන්‍ය නුවණට හසු වන්නේ නැති දේවලුත් අරමුණු කරන්න පුළුවන් වෙනවා. එපමණක් නොවේ. සාමිස නිරාමිස වශයෙන්. ඒ වායේ ප්‍රභේද වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ සාමිස වශයෙන් නිරාමිස වශයෙන් නැති වෙන වේදනා. ওই විදිහට අපිට පේනනවා අර වේදනානුපස්සනාව අරිට වඩා ටිකක් සියුම්. ඊළඟට වේදනානුපස්සනාවෙන් චිත්තානුපස්සනාවට යනකොට ඒකේ තියෙන හරියට අර වේදනා අනුව හිතේ ඇති වෙන සංඥා එලි ක්‍රියාත්මක වෙන අවස්ථාව වගේ. සරාගං, සදෝසං, සමෝහං, ඊතරාගං, වීතදෝසං, වීතමෝහං ආදී වශයෙන් සිතේ රාගාදී ක්ලේශ සිතිවිලි අනුව ඒවායි ඇති නැති බව අනුව ඇති වෙන විචිත්‍ර සංඥා එලි දැකීමක් වගේ එතන චිත්තානුපස්සනාවේදී හඳුන්වනවා. ඊළඟට ඒනුත් ටිකක් ඈතට යනකොට ඔන්න ධම්මානුපස්සනාව. අර සංඥා එළිවලට යටින් තියෙන යතුරු පුවරුවල ක්‍රියාකාරීත්වය දැකීම වගේ හරියට ක්ලේශ ධර්ම, කුසල ධර්ම ආදී සිතේ ඇති වෙන ආකාරය. ඒව ඇති වෙන අවස්ථා. ඒව නැති වෙන අවස්ථාව. ඒව ඇති අවස්ථාවේ ඇති වෙන ආකාරය. නැති වෙන ආකාරය, වැඩෙන ආකාරය, ප්‍රහීණ වෙන ආකාරය. ওই විදිහට ඒවා පිළිබඳව ගැඹුරින් ධම්මානුපස්සනා කොටසේට එන්න පටන් ගන්නවා. ඒකම සතියට අරමුණු කරගන්න. එතකොට අපි බලමු මේ සතර සතිපට්ඨානය සතර සම්මප්පාදානියත් අතර යම් කිසි සම්බන්ධතාවක් තියෙනවද කියලා. දැන් අර ධම්මානුපස්සනා කොටසේ තියෙන ඊට අයිති පර්වයක් ඊට අයිති විශේෂ ඡේදාතුරින් අපි ගනිමු නිදර්ශනක් වශයෙන් නීවරණ පබ්බය. නීවරණ ගැන කියවෙන තැන. එතන කියවෙනවා නීවරණ ඇති වෙන නැති වෙන ආකාරය ගැන කියන අවස්ථාවේ යථාච අනුප්පන්නස කාමච්ඡන්දස උප්පාදෝ හෝති තංචපජානාති. යථාච උප්පන්නස කාමච්ඡන්දස පානං හෝති තංචපජානාති. ඒ කියන්නේ නූපන්නා වූ කාමච්ඡන්දේ යම් ආකාරයකට උපදීද ඒද දැනගනි. උපන්නා වූ කාමච්ඡන්දේ යම් ආකාරයකට ප්‍රහීන වේද ඒද දැනගනි. අන්නේ ප්‍රකාශ කළ පාඨ දෙක නීවරණ පබ්බේ තියෙන ඒ පාඨ දෙක අපිට පුළුවන් සංසන්දනය කරන්න අර සතර සම්මප්පාදාන අතුරින් මුල් දෙකට. සම්මප්පාදාන වශයෙන් දක්වන මුල් කාරණා දෙකට. දැන් සතර සම්මප්පාදාන දැක්වීමේදී පළමුවෙන්ම ප්‍රකාශ කරන්නේ අනුප්පන්නානම් පාපකානම් අපිරණන් ධම්මානම් අනුප්පාදාය ඡන්දං ජනිති වායම තීරියං ආරභති චිත්තම් පංගන්නා විපදං. උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනායි ඡන්දං ජනිති වායමිති විරියං ආරභති චිත්තම් පංගන්නා විපදං. ඔය ක්ලේශ පක්ෂී වෙන ඒ අකුසල ධර්ම නූපන්නා වූ පාපක අකුසල ධර්ම නූපදීම සඳහා ඡන්දය කැමැත්ත ඕනෑකමක් ඇති කරගන්නවා. වෑයමක් කරනවා, වීරියක් අරඹනවා, සිත දැඩි කරගන්නවා, උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් දරනවා. ඒ විදිහට ඡන්දං ජනිති ආදී ඒ පාටේ ඒ හතරටම පොදු. එතකොට මුලින් දක්වන්නේ අර නූපන් පාපක අකුසල ධර්ම නූපදීම පිණිසත්, උපන් පාපක අකුසල ධර්ම ප්‍රහාණය පිණිසත් යම්කිසි උත්සාහයක් ප්‍රයත්නයක් දරනවා කියන එක. මෙන්න මේක සම්බන්ධයි අර නීවරණ පිළිබඳ අවබෝධයට. සතිපට්ඨානේ නම් තියෙන්නේ ඒවා ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය තේරුම් ගනි කියන එක විතරයි. පජානාති කියන වචනය එතන කියවෙන්නේ. නමුත් මෙතන එක්තරා සමානත්වයක් දෙන්න පුළුවන්. ඒ කාර්ය සම්ප්‍රදානයට තුඩු දෙන ආකාරය. මේවා ඉබේ සිදු වෙන දේවල් නොවේ. මේ ධම්මානුපස්සනාව සතිපට්ඨානයේ මේ විදිහට දක්වලා තිබුණට මොකද? එයින් හිතන්න නරකයි මේ කාමච්ඡන්ද ආදී ඉබේ ඇති වෙනවා, ඔහි ඇති වෙනවා කියලා. සතිපට්ඨාන අවස්ථාවේදී කරන්නේ ඒව ඇති වෙන ආකාරය සතියින් ඉඳගෙන බලාගෙන ඉන්නවා. නමුත් එතනින් වැඩේ කෙලිවර නැහැ. දැන් එතකොට අපි අර පළමුවෙන්ම සම්මප්පදාන කොටසට සම්බන්ධ කිරීම සඳහා මුලින් දෙක අපට සසඳන්න පුළුවන්. නීවරණ පබ්බේ තිබෙන කාමච්ඡන්ද පිළිබඳ කාරණයට. ඊළඟට අනිත් දෙක ගැන අපි හිතලා බලමු. සම්මප්පදාන ඊළඟට කියවෙන දෙක. එකක් සම්බන්ධ කරන්නේ ඔන්න කොටසක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ බොජ්ජංග පබ්බේ. බොජ්ජංග ගැන කියවෙනකම්. සතිපට්ඨාන සූත්‍රයේ කියවෙනවා යථාචපන අනුප්පන්නස්ස සති සම්මුජ්ජංගස්ස උප්පාදෝ හෝති පංචපජාන. යථාච උප්පන්නස්ස සති සම්මුජ්ජංගස්ස භාවනා පාරිපූර්ණී හෝති පංචපජාන. නූපන්නා වූ සති සම්මුජ්ජංගයාගේ ඉපදීම යම් ආකාරයකට වෙයිද ඒද දැනගනි. උපන්නා වූ සති සම්මුජ්ජංගයාගේ භාවනා වශයෙන් පරිපූර්ණත්වයට යාමේ යම් ආකාරයකට වෙයිද ඒද දැනගනි. මෙන්න මේ දෙක සම්බන්ධ කරන්න පුළුවනි සම්ප්‍රදාන අතරින් අග දෙකට. එතන කියෙන්නේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්තං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණහප්පද. උප්පන්නානං කුසලානං ධම්මානං තීපියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණහප්පද. ඒ කුසල් පක්ෂය පිළිබඳව කිරණ සම්මප්පදාන. අග දෙකෙන් කියන්නේ මේ කාරණය අපි වැඩියක් මතු කරගත්තේ මේ කාලේ, විශේෂයෙන්ම සතිපට්ඨානය ගැන විවිධ මතාන්තර ඇති වෙන කාලේ. සාමාන්‍ය මතයක් දැක්වෙනවා මෙනෙහි කිරීමෙන් සියල්ලම සම්පූර්ණ වෙයි කියලා. මෙනෙහි කිරීම මාත්‍රයෙන් සියල්ල සම්පූර්ණයි කියන හැඟීමකුත් සමහර කෙනෙකු තුළ තියෙනවා. ඒකට හේතුව බොජ්ජංග 37න් මේ සතිපට්ඨානය වෙන් කරගෙන ඒකෙම විශේෂඥ වීමට උත්සාහ දැරීමක් වෙන්න පුළුවන්. නමුත් මේ වායකින එකට සම්බන්ධතාවක් තියෙනවා. සතිපට්ඨාන මල්ල තුලින් මතුවෙනවා මෙන්න මේ සම්මප්පදාන මල්ල. ඒක නිසා තමයි අර මෙනෙහි කිරීම මාත්‍රෙන් නවතින්නේ නැත්තේ. මේ මෙනෙහි කිරීම ඇත්ත වශයෙන්ම සම්මප්පදානයට මූලික පදනමක්. යම්කිසි යන්ත්‍රයක වුණත් යම්කිසි තැනක් තද කිරීමක් බුරුල් කිරීමක් අවශ්‍ය නම් ඉස්සෙල්ලා ඒක වටහා ගන්න ඕන. ඒක පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගන්න. සතිය මේක මෙන්න මේ විදිහටයි තියෙන්නේ, මේක මේ විදිහටයි හරිගස්ස ගන්න ඕන කියලා. අන්න ඒක නිසා තමයි අර සතිය පිළිwidetildeීමේදී අමුතු වෙන උත්සාහයක් ගැන කියවෙන්නේ නැත්තේ. නමුත් ඒ අවබෝධය මත පිළිතලා ඊළඟට අර සතර සම්මප්පදාණයෙන් අකුසල පක්ෂේ වන කාමච්ඡන්ද ආදී දේවල් නම් ඒකට නිසි උත්සාහයක් ප්‍රයත්නයක් අර දෙවනුව කී කොටසින් කෙරෙනවා. උනෝ යනුව අපිට හිතා ගන්න පුළුවන් සතර සතිපට්ඨාන ළඟට මේ සතර සම්මප්පදානය දක්වල තියෙනමක් නිසාද කියලා. ඊළඟට මේ සතර සම්මප්පදානය සතර ඉද්ධිපාදයේත් එක්කත් සම්බන්ධතාවක් තියෙනවද කියලා විමසලා බලමු. මේ සම්මප්පදාන හතරෙම සඳහන් වෙන පොදු පාඨයක් තමයි අපි කලින් සඳහන් කළේ. ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහ. බුදුරජාණන් වහන්සේට අමෝඝ වචනෝ කියලා ප්‍රකාශ කරනවා. නොසිස් වචන දේශනා කරන කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. එහෙමනම් එක වචනෙන් කියන්න පුළුවන් දෙයකට ඇයි මෙච්චර වචන ගොඩක් යෙදුවේ? මේ වචන තුල තිබෙනවා එක්තරා ක්‍රමානුකූලක් කියලා. ආරෝහණ ක්‍රමයට කෙනෙකු යොදන වීරී ප්‍රයත්නී අවස්ථා කීපයක් මේ පද සමූහයේ දකින්න පුළුවන්. ඡන්දං ජනේති. කැමැත්තක් ඕනෑකමක් ඇති කරගන්නවා. වායමති වෑයමක් දරනවා. විරියං ආරභති වීරයක් අරඹනවා. චිත්තං පග්ගණ්හාති සිත දැඩි කරගන්නවා. පදහති උත්කෘෂ්ඨ වීරයක් ප්‍රකාශ ප්‍රයත්නයක් දරනවා. මේ පද සමූහයේ තියෙනවා එක්තරා ක්‍රමානුකූලව වැඩෙන ස්වභාවය. එතකොට අර සතර සම්මප්පදානිය පුරුදු කරන පුද්ගලයා මෙන්න මේ අවස්ථාවල් පිළිබඳව කල්යාණයේදී විශේෂඥ තත්ත්වයකට පත් වෙනවා. ඒකයි අපිට මේ ඉද්ධිපාද වශයෙන් දක්වන කොටස සතර සම්මප්පදානියම ප්‍රතිඵලයක් විදිහට දක්වන්න පුළුවන් වෙන්නේ. අපි මේ දේශනා ප්‍රායෝගික පක්ෂයට නැඹුරුව කරන නිසා උපමාවක් ගනිමු. අනිත් පැන්වල කලා වගේ වැඩි දෙයක් නෙවෙයි, ගල් කුල, ලොකු ගල. මේ ගල් කුල පෙරලන්න අපිට හිතුවාම පළමුවෙන්ම අපේ අවශ්‍යතාව නිසා මේක මෙතන තියෙන එක හරි නැහැ, මේක එහාට පෙරලන්න ඕන කියලා ඡන්දයක් ඇති කරගන්න, ඕනෑකම කැමැත්තක් ඇති කරගන්න. නමුත් මේ ඡන්දයක් ඇති වුණ පමණින්, ඕනෑකමක් ඇති වුණ පමණින් ගල එහාට පෙරලෙන්නේ නැහැ. ඒක නිසා ඊළඟට වෑයමක් දරන්නටත් වෙනවා. මේකට ඔය යකඩීනි ආදියක්, කී දඬු ආදියක් කිට්ටු කරගෙන මේ ගල යටට දාලා මේක ටිකක් හොල්ලන්න ඕන. ගල හෙලුනේ නැතත් උරහිසවත් හොල්ලලා යම්කිසි වෑයමක් කරන්න ඕන. උන්න වායමක්, වෑයමක්. ඊළඟට මේක දැන් ඉතින් ඔසවන්න පුළුවන්, ටිකක් හෙල්ලෙන බවක් පේනවා. දැන් මේක ඔසවන්න පටන් ගත්තා. උන්න විරියන් ආර්ගති. දක්මිටි කා ගන්න අවස්ථා වීරයක් අරඹනවා. මේක දැන් පෙරලන්නයි උත්සාහය. එහෙම පෙරලාගෙන ටිකක් ඈතට තල්ලු කරගෙන යනකොට ඔන්න අවදානම් අවස්ථාවකුත් එන්නේ. මේක මේ පැත්තේ පෙරලනොත් මම යට වෙනවා. එහාට පෙරලන්න බැරි වෙන්නත් පුළුවන්. ඔන්න එතකොට චිත්තං පක් ගන්නවා. අදිෂ්ඨාන ශක්තියෙන් දිපිරිටු කරගන්න. නෑ මම මේක පෙරලලාමයි නවතින්නේ. අන්නේ අවස්ථාව තමයි අර දිව යටි තල්ලි හප්ව ගන්න අවස්ථාව. චිත්තම් පග් ගන්නාදී හිත දැඩි කරගන්න. එහෙම සිත දැඩි කරගෙන ඊළඟට ඔන්න අවසාන ප්‍රයත්න. මේක කොහොම හරි එහාටම පෙරලන්න කරන කාය ජීවිත නිරපේක්ෂක ප්‍රයත්නයක් ඒක. අර චතුරංග සමන්නාගත වීරිය කියලා කියන විදිහට කාමං තචෝච නහාරු චාට්ඨි සවසිසතු ශරීරේ උපසුසතු මංස ලෝහිතං යන්තං පුරිස තාමේ පුරිස විරියෙන් පුරිස පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සන්තානං භවිස්සති කියලා ප්‍රකාශ කළ ආකාරයට සම්නහරයට ඉතිරි වේවා මස්ලේවියදී වේවා පුරිස තාමේන් පුරිස විරියෙන් පුරිස පරාක්‍රමෙන් යමක් කළ යුතුද ඒ නොකර වීරියේ භාතැබීමක් නොවන්නේ කියන ආකාරයට උත්කෘෂ්ට ප්‍රයත්නයක් යුතුයි. ඒ අවස්ථාවේ තමයි යන්න අර දිග හුස්මක් ගන්න. අවසාන හුස්මට උනත් පෑසෑහෙන දිග හුස්මක් අරගෙන අර ගල් කුල එහාට පෙරලා දාන්න. එතකොට සාමාන්‍ය ලෞකික සිද්ධියක් ආශ්‍රයෙන් අපි උපමාම ගත්තී. නමුත් මේකට මේ වෙනසකට තියෙන්නේ අර ගල් කුල වෙනුවට දුක් කඳ කියලා මේකට එකතු කරගන්න එක. එතකොට ඒ උපමාව ධර්මානුකූල වෙනවා. මේ මහා දුක් කඳ පෙරලන්න ගන්න උත්සාහයයි. මේ චන්දං ජනීති වායමති විරියං ආරභති චිත්තම් පගන්නාති පදහති කියලා. ඔය විදිහට ගත්තාම අපිට පේනවා දැන් ඉද්ධිපාද හතර මොනවද? ඡන්ද, විරිය, චිත්ත, විමර්ශන. වචන වශයෙන් උත් මෙතන පේනවා අර සම්මප්පදානියට නෑකම. ඡන්ද ඉද්ධිපාදී. අර ඡන්දං ජනීති කියලා කියාවු එකම තමයි. ඊළඟට විරිය ඉද්ධිපාදී පේනවා වචන වශයෙන් උත් සමානත්වය. කොටින්ම කියනවා නම් වායමති විරියං ආරභති කියන වචන දෙකම එකට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. නමුත් වාචාර්ථ වශයෙන් බැලුවම පේනවා විරියන් ආරභති කියන එක අර විරිය ඉද්ධිපාදය තුල තියෙනවා. අර චිත්තම් පක් ගන්නාට කියාපු එකට හරියන අදිෂ්ඨාන ශක්තිය හඟවන පදයක් තමයි චිත්ත ඉද්ධිපාදය. විමංසා ඉද්ධිපාදයට තමයි තැනක් නැති හැටියට පේන්නේ. නමුත් මෙන්න මේ කියාපු වීරයේ අවශ්‍ය අවස්ථාවන් පිළිබඳව අර සතියෙන් යුක්තව ඒකට ඒ උපාය මාර්ගය, ඒ ප්‍රයෝගය, ඒ විමසුම් නුවණ යෙදීමේදී ඒ විමංසා ඉද්ධිපාදයට වැඩෙනවා. ඒ කියන්නේ වෙන ආකාරයකින් පෙනී සිටින ප්‍රඥාවයි නුවණයි ඕනෑම කාර්යයකට අවශ්‍ය විමසුම් නුවණ. අර ගල පෙරලන එක පොඩි වැඩක් නෙවෙයි. හොඳ විමසුම් නුවණින් කළ යුතුයි. ඒක තුළින් ප්‍රඥාවයි මතුවෙන්නේ. ඒක මෙතන විමංසා වශයෙන් දක්වනවා. එතකොට ඔන්න ඉද්ධිපාද හතරක් ආවා එළියට. මේ ඉද්ධිපාද කියලා කියන්නේ මොකක්ද? මේක සාමාන්‍යයෙන් වාචාර්ථ වශයෙන් බලනකොට රිද්ධි ඉර්ධි කියලා කියන්නේ ඉර්ධි ප්‍රාතිහාර්ය හඟවන පදයක්. නමුත් ඉර්ධි පිළිබඳව කමනක් නෙවෙයි. ඉර්ධිත් අයිති මේකට නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ධර්ම උත්සාහයක් දක්වනවා. අනාසවන් චේතු විමුක්තිං පඤ්ඤා විමුක්තිං කියලා කියන ඒ විමුක්ත ත්‍ත්වය ලබා ගැනීම සඳහා ධර්ම ඒක ඉෂ්ට කර ගැනීමට සමුද්ධ කර ගැනීමට ගන්නා මාර්ග හතරක් හැටියට මේ ඉර්ධිපාද හතර දක්වනවා. ඉර්ධිපාද සංයුක්තිය එහෙම පෙන්වුම් කරලා තියෙනවා මේ විදිහට. එතකොට මේ තුලින් අපිට දකින්න පුළුවන් අර සම්පදානීයදී යදෝ වීරියේ විධත්වයන් තම තමන්ගේ විශේෂත්වයන් වඩාත් මුලට ගන්න පුළුවන් එක මොකක්ද කියලා අඳුන ගන්න. දැන් නැත්නම් කෙනෙක් ඡන්දයේ මුල් තැන තියා ගන්නවා. ඒක නිසා තමයි අනිත් දේවල් පිළිබඳව නොවි ඉද්ධිපාද ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ. එක පුද්ගලයාට ඒ හතරම එකපාරට අවශ්‍ය වෙන්නේ නැහැ. එකක් මුලට ගත්තත් ඇති කියලා. ඉද්ධිපාද අතුරින් සමාගයේ චරිතානුකූලව ඡන්දය හෝ කැමැති එකක් ගත හැකියි. දැන් නටුවාවල දැක්වෙනවා රට්ඨපාල ස්වාමීන් වහන්සේ ඡන්දයේ මුල් කරගෙන මොහුගේ ස්වාමීන් වහන්සේ විමර්ශන. ওই විදිහට ශාසනයේ හිටිය ස්වාමීන් වහන්සේලා නිවන් දැකීමට උපකාර කරගත්තු ඉද්ධිපාද විවිධ. ඒ පුද්ගලයාට. නමුත් ඇත්ත වශයෙන් බලනවා නම් ඒන් එකක් පමණක් නොවේ. එතන කියවෙන්නේ. මෙතන තියෙන්නේ අමුතුම ධර්මතාවය. එතන කෙනෙකුට හොඳට හිතට අල්ලලා ඡන්දයම මුල් කරගෙන මම මේක කරන්න ඕන කියලා ගත්තු බලවත් ඕනෑකම නිසා බලවත් ඡන්දය නිසා අනිකුත් දේවලුත් ඒකට ඇදිලා එනවා. ඒකම ඇදිලා එනවා. අර වායාම, වීරිය, අදිෂ්ඨාන ආදී ඒකම ඇදිලා එනවා. සහායකයෝ වගේ. වෙන දෙම් කෙනෙකුට වීරිය අවස්ථාවේදී දැනෙනවා වීරය දරනකොට තමයි මගේ නියම පෞරුෂය මතුවෙන්නේ කියලා. ඒතනටට වීරයේ ඉදිපාදේ මතු කරගෙන නිවන් දකින්න පුළුවන්. තවත් කෙනෙකුට අදිෂ්ඨාන ශක්තිය. මම මේ ගන්න අදිෂ්ඨානය මම කඩන්නේ නැහැ කියලා. ඒ අදිෂ්ඨාන ශක්තියම පෙරට කරගෙන එතකොට එනවා අනිත් ඒවත් ඇදිලා උදව් කරන්න. තවත් කෙනෙකුට විමර්ශන බුද්ධිය ප්‍රඥාවාදීක පුද්ගලින්ට විමසුම් නවන මේකේ මොකක් හරි තියෙනවා කියලා ඒක අර එහා පැත්තේ පෙරලලම් බලන. ඒ වගේම අපි සඳහන් කළ ධර්මතාව එක් එක් ඉද්ධිපාදේ අනුව අනික් ඒවා ඇදිලා එනවා කියන එක ඒකත් පෙන්නුම් කරනවා. ඉද්ධිපාද සංයුක්තේ ඉද්ධිපාද හඳුන්වන වචන මාලාවෙන දිග වචන මාලාව දිග වචන මාලාවකින් ඉද්ධිපාද භාවනාව කියවෙන්නේ. ඔන්න ඡන්ද ඉද්ධිපාදේ කියනවා. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති කියලා වාක්‍යයක් ඊගෙන යොදනවා. යම් කිසි භික්ෂුවක් ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේ විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේ චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේ විමංසා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේ. මේ දිග පාඨයත් විස්තර කරලම දෙනවා සූත්‍රය. මොකක්ද මේ ඡන්ද සමාධිය කියන්නේ? ඒක අමුතු සමාධියක්. වෙනසෙන් වෙන දකින්නේ නැති විදිය සමාධියක්. මේකත් තේරුම් කරලා දෙනවා. ඡන්දං කේ භික්ඛු නිස්සාය ලබති සමාධින් ලබති චිත්තස් ඒකග්ගතං අයං මුච්චති භික්ඛවේ ඡන්ද සමාධි. මේ කැමැත්ත ඕනෑකම නිසා මේ ඡන්දය ඇති කර ගැනීම නිසා යම් කිසි භික්ෂුවක් යම් කිසි සමාහිත බවක් සිත එකඟ කර ගැනීමක් ලබනව නම් අන්න ඒකට කියනවා ඡන්ද සමාධි කියලා. ඕනෑකම නිසා එක්තරා විදිහක සමාධියකට සමවැදෙන මගේ ස්ථාර තත්ත්වයකට පැමිණෙනම් එතන ඉඳලා කරන්නේ කුමක්ද? ඒක ඊළඟට කියනවා සෝ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය ඡන්දං ජනේති වායම තීරියං ආරවති යුත්තම් පංගන්න හරි පදහති උපන්නානම් පාපකණං අවසනානම් ධම්මන පහනා ඡන්දං ජනේති වායමති විරියං ආරවති යුත්තම් පංගන්න අනුපන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරවති යුත්තම් පංගන්න උපන්නානම් කුසලානම් ධම්මානම් ඨිතිය අසම්මෝස පීයෝ භව වේපුල්ල භාන පාරිපූර්ය ඡන්දං ජනේති වායමති විරියං ආරවති යුත්තම් පංගන්න. එතන දක්වන්නේ ඊළඟට සතර සම්මප්පදානියම අර එක් ඉද්ධිපාදයක් මතු කරගත්තට පස්සේ අර පළපුරුදු සම්මප්පදානියමයි ඊළඟට ඇදිලා එන්නේ. ඒ කියන්නේ අර ඡන්දයෙන් නැති කරගත්ත යම්කිසි සමාධි තත්ත්වයක්. ඒ සමාධියේ පිහිටලා ඒ විචුවේ අර සතර සම්මප්පදානියම වඩනවා. අන්නේක නිසා තමයි අපි සඳහන් කළේ කොයි දිපාදේ මතුණ එකක් මතුණාට පස්සේ අනිත් අය සහායට එනවා කියලා. ඒ ඡන්දේ මුල් කරගෙන සම්මප්පධාණියම වද. ඊ සම්මප්පධාණිය වැඩිම ප්‍රකාශ වෙන වචන මාලාවේ ඡන්ද කියන වචනේ පමණක් නොවේ අනිත් පද සමූහයන් දකින්න ලැබෙනවා. ඒ විදිහටම තමයි විරිය සමාධි, චිත්ත සමාධි, විමංසා සමාධි විස්තර කිල්ල තියෙන්නේ. එතකොට දැන් කියවුණා සමාධි කියන කාරණය. ප්‍රධාන සංඛාර කියන්නේ කුමක්ද? ඔනේ කියපු සතර සම්මප්පාදාන කුරුදු කීමමයි ප්‍රධාන සංඛාර කියලා කියන්නේ. මේ උච්චන්ති ප්‍රධාන සංඛාර. ඒ කියන්නේ ඡන්ද සමාධියේ පිටලා සතර සම්මප්පාදාන වැඩිීමේදී කරන උත්සාහයේ ප්‍රධාන සංඛාර නම් අර පහතේ කියවෙනවා. ප්‍රධාන කියලා කියන්නේ අර උත්‍ෘෂ්ඨ වීර්යය. සංඛාර කියලා කියන්නේ සංඛාර කියන එකේ අර්ථ තියෙනවා. දැන් මෙතන ඒ සඳහා කියන විශේෂ ක්‍රියාපටිපාටි. ප්‍රයත්නය හා සම්බන්ධ ක්‍රියාපටිපාටි. ඒ උත්සාහ රාශිය. එතකොට සතර සම්මප්පාදානයේ ඒ ඉද්ධිපාදයේ මුල් කරගෙන කෙරෙන්නේ. ওই විදිහට දක්වලා බුදුරජාණන් වහන්සේ ඊළඟට අර විග පාඨයට ගලපලා පෙන්නුම් කරනවා. ඉති අයංච ඡන්தோ අයංච ඡන්ද සමාධි ඉමේච ප්‍රධාන සංඛාරා අයං උච්චති ඡන්ද සමාධි පදං සංඛාර සමන්නාගතෝ ඉදිපාද. මෙසේ මෙන්න මෙහෙම ඡන්දය කියලා එකක් තියෙනවා. මෙන්න මෙහෙම ඡන්ද සමාධි කියලා එකක් තියෙනවා. මෙහෙම ප්‍රධාන සංඛාර කියලා දේවල් තියෙනවා. මෙන්න මේවා එකතු කරලා ගත්තාම තමයි ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉදිපාදං භාවේති කියන ඒ ඉදිපාද භාවනා පිළිබඳ පාඩිය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඕක තුලින් අපි එතකොට දැක්කා අර සම්මප්පාදාන තුලින් ඉදිපාද මල්ල ඇදිලා නැහැටි. ඊළඟට සමහර විට ඒ තරම්ම පැහැදිලි නොවන්න පුළුවනි. නමුත් යම් කිසි සම්බන්ධතාවක් අපට දකින්න පුළුවනි. මේ ඉද්ධිපාද හතරත් ඉන්ද්‍රිය පහත් අතර පංච ඉන්ද්‍රියත්. ඉන්ද්‍රිය කියන වචනේ සාමාන්‍ය තේරුම අධිපති බව රජකම කියන අදහස. මෙතන මේ කියවෙන්නේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය නොවේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම පහ සකස් වීමට උපකාර වෙනවා. ඒ වශයෙන්ම ඡන්ද ආදී ඉද්ධිපාද හතර යමක් ඉෂ්ට කර ගැනීම, සමෘද්ධ කර ගැනීම, සම්පූර්ණ කර ගැනීම සඳහා ඒ මාර්ග මත කරගත්ත නම් අර යම් යම් ධර්ම වලට අධිපතිකම ලබා දෙන්නත් පුළුවන්. වෙන නාමයකින් මෙතන සද්ධා කියලා පෙනී සිටින්නේ අර ඡන්දේම. සද්ධාධික පුද්ගලයාටයි ඡන්දේ එන්නේ. ඕනෑකම කැමැත්ත කුසල ඡන්ද ආදී වශයෙන් මතුවලා එන්නේ. ඒක නිසා තමයි සද්ධා මුලට දක්වලා තියෙන්නේ මෙතන. ඒ සද්ධා පිළිබඳව දේශනා කරනවා. කප්පච වික්‍රේ සද්ධින්ද්‍රයන් දැක්තබ්බන් මාණෙනි කොතැනද මේ සද්ධින්ද්‍රිය දැකිය හැක්කේ? චතුසු සෝතාපට්ටිංගේස සෝතාපට්ටිංග හතරේ සෝතාපට්ටිංග හතර හැටියට දක්වන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ, අරියකන්තේ සීලේ සමන්නාගතෝ කියන මේ කාරණා හතර. බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නය පිළිබඳව කාරණා කාරණා තේරුම් අරගෙන ඇති කරගන්න අවබෝධය ඒ සෝවාන් පුද්ගලයා තුළ තිබෙන විශිෂ්ට ශ්‍රද්ධාවයි. ඊළඟට අරියකන්ත සීලය වශයෙන් දැක්වෙන්නේ ඒ සීලය පරිපූර්ණ කිරීම සඳහා දරන උත්සාහය. එතනත් ඒ ශ්‍රද්ධාව මූලික කරගෙන ඒ සීලය පුරන්නේ. සද්ධින්ද්‍රිය හැඳින්වීම තුළින් අපට පේනවා එතනත් ඡන්ද ඉද්ධිපාදී රාවයක් ලැබේ. ඊළඟට විරීන්ද්‍රිය. ඒ විරීන්ද්‍රිය සකස් වීමට විරිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ සම්මප්පාදානයම. ඒක නිසාම තමයි විරීන්ද්‍රිය ගැන හැඳින්වීමේදී කත්තක දිකේ විරීන්ද්‍රියක් දැක්වම මහණෙනි මේ විරීන්ද්‍රිය කොතැනදී දැකිය හැකිද? චතුස් සම්මප්පාදාන. සතර සම්මප්පාදාන. සම්මප්පාදාන ඉද්ධිපාද මේවා එකිනෙකට සම්බන්ධ බව අපි සඳහන් කළා. එතකොට මේ විරිහින්ද්‍රිය තුල තිබෙන්නේ අර සම්මප්පාදාන ඉද්ධපාද වශයෙන් දිනු කරගත්තේ ධර්මමයි. ඒක ඉන්ද්‍රිය தත්ත්වයට දැන්පත් වෙලා අධිපතියෙක් වෙලා. ඊළඟට සතිය සතින්ද්‍රිය. ඒකත් වැඩිය පේන්නේ නෑ මෙතන. නමුත් අර සතිපට්ඨාන අවස්ථාවේ ඉඳලා යටින් ඉඳගෙන මේ සතිය වැඩ කළා. නොපෙනින්න. ඥාණ්ඩ සේවයක් මේ සතියෙන් කෙරේ. දැන් මෙතනත් මැදින් ඉන්නේ. අධිපතිය අතරින් මැදින් ඉන්නේ සමතාව සලසාගෙන. ඊළඟට සතින්ද්‍රිය හඳුන්වන්නේ කත්ථක වික්‍රේ සතින්ද්‍රියන් ගැට්ටබ්බ චතුසු සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ මේ සතින්ද්‍රිය දකින්න පුළුවන් මේ. එතනින් අරගෙන ආපු ටික තමයි මේ සතින්ද්‍රිය තියෙන්නේ. ඒවා අතහැරලාම නොවේ. ඒවා වඩා වැඩිනවා. ඊළඟට සමාධිය. මේ සමාධිය සමාධියේ පොඩි මතුවීම අර ඉදිපාද අවස්ථාවේදීත් අපි දුටුවා. ඡන්ද සමාධි. වීර්ය සමාධි. චිත්ත සමාධි. විමංස සමාධි කියලා. එක්තරා තැන්පත් බවක්, එක්තරා එකඟ බවක්. ඒ වියේ යොදන අවස්ථාවේ කෙනෙක් ඇති කරගන්නවා. නමුත් මෙතන තෝරන්නේ කත්ථක වික්‍රේ සමාධි ඉන්ද්‍රියන් දැට්ටබ්බං චතුසු ඥානේසු. ඥාන හතර පිළිබඳ. එහෙම නැත්නම් වෙන විදිහකට තෝරනවා සමහර විට වසග්ගාරම්මණං කප්පා ලබති චිත්ත. ලබති සමාධි, ලබති චිත්තස් ඒකක්. අර ශ්‍රාවකයා වසග්ගාරම්මණං මේ ඔක්කොම අතහරින්න නිවන අරමුණු කරගෙන යම් දේ සමාධියක් ලබා ගන්නවා නම් ඒක සමාධිය නෙවෙයි. පොදුවේ දල වශයෙන් හැඳින්නුවා අපට දකින්න පුළුවනි. අර වීරී විපාද ආදී දිනු කර ගැනීම තුලින්මයි මේ සමාධිය මතුවෙන්නේ. ඊළඟට පඤ්චේන්ද්‍රිය. අර කලින් සඳහන් කළ විමංසාවට නෑකමක් තියෙනවා මේ පඤ්ඤාවෙන්. නමුත් මෙතන අර ගල්ගුලක් පෙරලීම වගේ සාමාන්‍ය විමසමුණුවක් නෙවෙයි. අර දුක්ඛඳ පෙරලීම පිළිබඳ ප්‍රශ්න. ඒ විමසමුණුවන මෙතන. ඒ නිසා තමයි කත්ථක වික්‍රේ පඤ්චේන්ද්‍රියන් දැට්ටප්ප චතුසු අරිය සච්චේසු. චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ සතරෙත් අර ගල්කුල පෙරලන්න වගේ දෙයක් තියෙන්නේ. දුක ඊට හේතුව, ඒ හේතුව නැති කිරීම නිවන, ඒකට මාර්ගය. එතනත් අර වීමං සාහිද්ධිපාදයට සම්බන්ධතාවක් අපිට දකින්න පුළුවන්. තවත් විදිහකට සමහර අවස්ථාවල තෝරනවා උද්‍යත්ත ගාමිනී අපඤ්ඤාය සමත්තාගත්තු විදර්ශනාත්මක වශයෙන්. ඒ උද්‍යත්ත ගාමිනී ප්‍රඥා කොයි ආකාරයෙන් කිව්ව අර නිවන පිළිබඳ ප්‍රඥා. ඒකත් ඉන්ද්‍රිය தත්ත්වය. එතකොට මේ පුද්ගල විමත්තතාවනෝ ඒ පුද්ගලයාට මේව සාංශාරික වශයෙන් වැඩි වශයෙන් අඩු වශයෙන් පිළිලා තියෙනවා. බුදුරජාන් වහන්සේට මේ පුද්ගල විමත්තතාව පින්න නිසා තමයි ශ්‍රාවකීන් පහසුවෙන් හිතන්නට පුළුවන් උනේ. මේ ඉන්ද්‍රිය අතරින් අපි කලින් සඳහන් කළා සතිය මැදින් සිටනවා කියලා. සතිපට්ඨානී ඉඳලා අරගෙන ආවේ සතිය නිහඬ සේවාව මෙතන දීතු කරන්න. අර අධිපතීන් දෙකොටස. අර යුගනද්ද වශයෙන් පවතින ධර්ම දෙපැත්තකට අදින අධිපතිකම දැන් ලැබිලා තියෙන නිසා සද්ධාවාදීක පුද්ගලයා ඒ පැත්තට අදිනවා. පඤ්ඤාවාදීක පුද්ගලයා තව පැත්තකට අදිනවා. ඒ සමතාව සලසා දෙනවා මැදින් සිටින සති. සද්ධාවත් පඤ්ඤාවත් ඒ යුගනද්ද වශයෙන් තිබෙන ධර්ම. ඊළඟට වීරියත් සමාධියත්. වීරිය අධික වීම නිසා සමාධිය පිරෙන්න පුළුවන්. අවශ්‍ය තමයි වීර්යය. සමාධිය හොඳ නමුත් ඒකටම වැඩිලා හිටියොත් සමහර විට වීර්ය අඩු වෙන්න පුළුවන්. ඒක ගැළිලා හිටියොත්. අන්න ඒක නිසා වීර්යයත් සමාධියත් සමකරලා පෙන්වනවා සතිය. මැදින් ඉඳගෙන. ওই විදිහට බලනකොට මේ කියන උපකරණ මල්ලේ සමතාව සලසා දෙනවා සතිය. තවත් විදිහකට බලනවා නම් මෙතනත් එක්තරා විදිහක අනුපිළිවෙලක් දක්වන්න පුළුවන්. ඉන්ද්‍රිය සංයුක්තියේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මේ ධර්මයේම ඒක බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් බණක් කියනව නෙවෙයි අප සඳහා මේ කාර්යය දක්වන්නේ. සද්දස්සහි භන්ති අති ශාවකස්ස ඊතං පාටිකංකං යම් ආරබ්ධේරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහරාය කුසලානං ධම්මානං උප්පාදාය තමවා දාල පරක්මෝ අනිච්චිතුරු කුසලේසු ධම්ම ආදි වශයෙන්. ස්වාමීනි සද්ධාව ඇති ආර්ය ශ්‍රාවකයා පිළිබඳව මෙවැන්නක් බලාපොරොත්තු විය හැකි. කුමක්ද? පාප කකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කුසල ධර්මයන් ලංකර ගැනීම සඳහා වැඩි වීරයක්, තාම බලයෙන් යුක්ත වීරයක් කරනවා කියලා. ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව ඇති පුද්ගලයන්කි. එහෙනම් අපිට පේනවා මේ ශ්‍රද්ධාව මුල් කරගෙනයි වීරිය ජනිත වෙන්නේ. වීරිය මතු වෙන්නේ. ඒ වගේම වීරියෙත් තියෙනවා සම්බන්ධතාවක් සතියට. මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා සද්දසෙහි බන්තේ අරිය ශාවකස්ස ආරද්ධවිරියස්ස ඊතං පාටිකංක යන් සතිමා භවිස්සති පරමින සතිනේපක් සමන්න ආදී සද්ධාවේති වීරියති ශාරශ්‍රාවකයන් මෙවැන්න බලාපොරොත්තු වේ. කොහොමද සතිපට්ඨාණයෙන් ගොඩනගාගත් ඒ සතියෙන් යුක්තව හොඳ සතියකින් යුක්ත වන්නේ කියන මෙන්න මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙතන තනුපිළිවෙලකුත් ඒ ASCII පිළිනු ඊළඟට ඒ සතිමත් පුද්ගලයා පිළිබඳවත් සතියත් සමාධියත් අතර සම්බන්ධතාවක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දක්වනවා. සද්දසෙහි බන්ති ආරද්ධීරියස්ස උපට්ඨිත සතිනෝ ඒතං පාටිකංකං යං වොසග්ගාරම්මණං වොසග්ගාරම්මණං කත්වා ලබති සමාධින් ලබති චිත්තසේකගත. අර සද්ධාව ඇති වීරය ඇති සතිය බිහිති පුද්ගලයාගෙන් සමාධියකුත් ඇති කරගනී කියලා ඒකත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊළඟට සමාධියේ ඉඳලා ප්‍රඥාවටත් සම්බන්ධතාවක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දක්වනවා. සද්දසෙහි භන්ති යරිය සාකස්ස ආරද්ධ විරියස්ස උපට්ඨිත සතිනෝ සමාහිත චිත්තස්ස ඊතං පාටිකංකං යං ඒවං පජානිසති අනමතග්ගෝ කෝ සංසාරෝ උබ්බා කෝටින පඤ්ඤායති අවිඥානි වර්ණාණං සත්තානං සන්නා සංයෝජනානං සන්ධාවතං සංසරතං අවිජ්ජායත්තේව සමෝකායස් අශේෂ විරාගින් රෝධා සන්තං ඒතං පදං පනීතං ඒතං පදං යදිදං සබ්බ සංඛාර සමතු සම්බෝපදි පටි නිස්සග්ගෝ තණ්හක්යෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ස්වාමීනි සද්ධා ඇති අරමණ ලද වීරිය ඇති එළඹ සිටි වීරිය ඇති සමාධිමත් සිත ඇති ආරශ්‍රාවකයාගෙන් මෙවැනි කාරණයක් බලාපොරොත්තු විය හැකි. අනමතග්ගෝ කොහ සංසාරෝ මේ සංසාරයේ නොදත හැකි අගක් ඇත්තේ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. අවිජ්ජා නීවරණයෙන් බැසුණු තණ්හා සංයෝජනයෙන් බැඳුණු සංසාරයේ දුවන්නා වූ සැරිසරන්නා වූ සත්වයන්ගේ පෙර කෙලවරක් නොපෙනෙන්නේ අවිජ්ජාව නම් වූ අඳුරු කඳෙහිම නිරවශේෂ නිරෝධයෙන් ලබන මේ තත්ත්වයම ශාන්තිය, මේ තත්ත්වයම ප්‍රණීතිය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැමැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන.
ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.